वो तो मैं कतार कर गया
है तुम नहीं कोरोना वसंगते टे हेतु ने में कोविड कोरोना
राज्य से मिचो
कोरोना
ऐसे वोट मैं जोंस्टन ने बताया तुम्हारा तमाई मैं वर्तमान आगमिति वर्या गाते ने कराने एलटीटी मीडिया वालों ने बोला मत करना है वाउलिया
एक पॉइंट रहा वोटर का निमी वो भी सुधी हरी अब तुम्हारा कतार करें
अरु कताना है कि तुम्हें मैं कोरोना वायरस या हंदुरा आगे नहीं मैं संधा प्रधान वशेन परीक्षण
है
वार्तालाप करने एक तमाई मैं पीसीआर परीक्षण है केला अभी हाथुन नॉन मैं वायरस है इतिहे ना न्यास्टिक अम्ल परीक्षा कर ला ये हाथुन आगे नहीं मतमाई पीसीआर परीक्षा हम अगेन सिद्ध कराने इटा अमतर रहे वायरस है मातूपिटे इतिहे ना प्रोटीन परीक्षा कर ला हाथुन आगे नहीं में संधा तमाई मैं एंटीजन परीक्षा हाथुन एंटीबॉडी परीक्षा वायरस निशा शरीर प्रतिदेह परीक्षा गिरी सदरगलती परीक्षा एक रोगी हनुरागिनी सदन परीक्षा
रोगे
वेलनाट पशे रोगे वेलनु तहवर गिरी सदन परीक्षा मेपिल नेच संगरावे पलवन पर्यशन पत्रिका मम सभागत करवा एक पेहदली मग येनवा रोगे हनुरागिनीम सदा धनटती पीसीआर परीक्षण सह रैपिड एंटीजन टेस्ट पमनाई एंटीबॉडी टेस्ट मगिन रोगे वेलंदुनाट पासे वेलंदुनु भव तहवुरु करगे नियमक तमाई करन्न पुलुवन मा ए नेच संग्रहावे पर्यवेक्षण पत्रिकावे सभागत करनो ए वगेम गरु कथानायक तुमनी लोक सौख्य संविधाने मगिन मे रोगे हंदुना गैनीम संधा तियेन प्रधान परीक्षण वर्ग देक पीसीआर परीक्षणत ए वगेम तमाई रैपिड एंटीजन टेस्ट एकत मे कियन एवा इमर्जेंसी यूज लिस्टिंग यटते लैस्तुगत करला तियेनो ඒ අනුව රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් වර්ග දෙකකුත් මේ නියෂ්ටික අම්ල පාවිච්චි කරලා සිදු කරන PCR හා අනිකුත් වර්ගයේ පරීක්ෂණ 20කුත් මේ කියන ලයිස්තුවට අඩංගු කරලා තියෙනවා. එතකොට මේ ඇයි ඉමර්ජන්සි යූස් ලිස්ටින් කියලා මේක දාලා තියෙන්නේ. ඒකට හේතුව තමයි පබ්ලික් හෙල්ත් ඉමර්ජන්සි එකදී හදිසි තත්ත්වයක් යටතේ ලෝකේ රටවල් වලට මේ පරීක්ෂණ යොදා ගැනීම සඳහා ඉඩ ප්‍රස්තාව සලසන්නයි මේක කරලා තියෙන්නේ. එතකොට අපි PCR පරීක්ෂණය මෙතෙක්කල් සිදු කරමින් පැවතියා. හැබැයි ඇන්ටිජන් පරීක්ෂාව කියන්නේ PCR පරීක්ෂණය වෙනුවට කරන එකක් නෙමෙයි. ලොකු ප්‍රමාණයෙන් මේක පැතිරලා යනකොට ලොකු පිරිසක් කෙටි කාලයක් තුල පරීක්ෂාව සඳහා යොදා ගැනීම සඳහා ගොඩනගපු පරීක්ෂාව. එතකොට මේ ඇන්ටිජන් පරීක්ෂාව අපි යොදාගත යුතුයි කියලා විවිධ අංශ මතපල කරා මාස කිහිපයක් තිස්සේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේක ඒ ඉමර්ජන්සි යූස් ලිස්ටින් එකට දාන්නේ මීට සති කිහිපයකට පෙර අපේ හිටපු සෞඛ්‍ය අමාත්‍යතුමා නිවර්දිව පැවසුව විදිහටම සැප්තැම්බර් මාසේ 22 වෙනිදා SD බයෝසෙන්සර් සමාගමටත් ඒ වගේම ඔක්තෝබර් මාසේ 2 වෙනිදා ඇබොට් කියන සමාගමටත් මේකේ මේ ලයිස්තුගත කිරීම කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානය. එතකොට ගරු අමාත්‍ය හිටපු අමාත්‍යතුමා පැවසුවා මේක එතුමා වාක්‍යයක් පැවසුවා WHO සංවිධානයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රොකියුමන්ට් සඳහා පමණයි මේක පාවිච්චි කරන්න කියලා. මම එතුමා ඒ නවත්වපු දැන ඉඳන් ඉතිරි ටිකක් කියාගෙන යන්නම්. The EUL listing can be leveraged by other international, regional and national procurement agencies. The product will be eligible for procurement for 1 year කියලා පැහැදිලිව සඳහන් කරනවා. අවුරුද්දක කාලයක් සඳහා මේක යොදා ගන්න පුළුවන් අනිකුත් සංවිධාන වලට රටවල් වලටත් යොදා ගැනීමට පුළුවන්. එතකොට මේ පිළිබඳව අපිට හිතුමතේ තීරණ ගන්න බෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ කොවිඩ් පිළිබඳව විශේෂ කමිටුවක් තියෙනවා. විශේෂඥවරු ගණනාවක් සහභාගී වෙනවා. එතකොට
उत्तर
निर्देश රාජ්‍යංශය සඳහා ලබා ගැනීමට රාජ්‍යංශය සඳහා ලබා ගත යුතුයි කියන රෙකමදාරුව ලැබෙන්නේ ඔක්තෝබර් මාසේ 27 වෙනිදා වසංගත රෝග විද්‍යා අංශයෙන් අපේ වෛද්‍ය සභාවේ මංශේ ඩිරෙක්ටර් ජෙනරල් එතුමා අමතලා කියනවා with the current level of disease reporting in Sri Lanka, the estimated quantity will be 250,000 tests per month. In this context, the requirement for next 3 months, along with the 2 month buffer stock, would be 1.25 million tests. This forecasting is based on the current status of the disease in the country. In case of change in the disease pattern that need revisions to the estimate, it will be informed in due course. එතකොට 27 වෙනිදා තමයි අපෙන් ඉල්ලීමක් කරන්නේ රාජ්‍ය අංශය සඳහා මේ මිලදී ගන්න කියලා. ලක්ෂ 12 මාරක් මිලදී ගන්න එහෙම නැත්නම් අවශ්‍යයි කියලා කියනවා. එතකොට අපි මොකද කරේ? මේක ලබා ගන්න පුළුවන් තැන් මොනවාද කියලා බැලුවා. විශේෂයෙන්ම අපේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා, විශේෂඥ වෛද්‍ය සංජීව මුනිසිංහ මහත්තුමා එතුමා පිළිබඳ මෙතනින් සඳහන් වුණා. එතුමා ඉතාම දක්ෂ අවංක කාර්යශූර නිලධාරියෙක්. එතුමා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමග විවිධ වරවරණ ගණනාවක් සාකච්ඡා කරලා අපිට කට්ටල ප්‍රමාණයක් ලබා ගන්න එකකතාවකට පැමිණියා. නමුත් ඒක ළඟා වෙන්න සති දෙකකට වැඩිය කල් ගත වෙනවා කියලා අපිට දැනුම් දුන්නා. ඒ අනුව අපි ඉන්දියාව හරහා, ඉන්දියාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලය හරහා එතුමා පෞද්ගලිකවම මැදිහත් වෙලා කතා කරලා ලක්ෂ දෙකක් මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ඉන්දියාවෙන් හරහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ලබා ගැනීමට කටයුතු යෙදුවා. එතකොට ලක්ෂ දෙකයි එන්නේ අපිට උපරිම එතනින්. ඒ වගේම අපි ආසියානු සංවර්ධන බැංකුවට කතා කරලා එල්ලීමක් කරා අපිට උදව් කරන්න මේ ටික ගන්න කියලා. එතකොට යොවුන් පැවසුවා ලක්ෂ 3ක් අපිට ලබා දෙන්න පුළුවන් කියලා ඉවරලා ඒ සඳහා කටයුතු යොදන්න පුළුවන් කියලා. හැබැයි ලක්ෂ 12 මාරක් ඉල්ලලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි පෞද්ගලික අංශය හරහා මේ ලබා ගැනීම සඳහා අවශ්‍ය ටෙන්ඩර් ක්‍රියාමාර්ග ආරම්භ කරනු ලැබුවේ. එහෙම නැතුව හිතුමතේ වෙච්ච දෙයක් නෙමෙයි. එතකොට ඒකේ ක්‍රියාපටිපාටිය තමයි වෛද්‍ය සැපයුම් අංශය මගින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට දැනුම් දෙනවා මෙහෙම කටයුත්තක් කරන්න කියලා හදිසි මිලදී ගැනීමක් හැටියට. ඒ අනුව 2020-10-29 ටෙන්ඩර් කැඳවීමක් එදිනම සිදු කරනවා මේ උපදෙස් ලැබුණට පස්සේ. ඒක හොරෙන් කරපු දෙයක් නෙමෙයි. ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයුම්කරුවන්ගේ සංගමේ සියලු දෙනාට මේක දැනුවත් කරනවා. ඒ වගේම SPC එකේ වෙබ්සයිට් එකේ මේක දානවා. ඒ දාපු නිසා තමයි මේ නිෂ්පාදන වර්ග 32ක් සමාගම් 29කට අයිති 32ක් ඒගොල්ලෝ මිල ගණන් ලංසු තබලා තියෙනවා. එතකොට ඒකේ ටෙන්ඩර් විවෘත කිරීම සිදු වුණේ නොවැම්බර් මාසේ 2 වෙනිදා හවස 2:00 ගරු මන්ත්‍රීතුමනි, රටේ තියෙන පබ්ලික් හෙල්ත් ඉමර්ජෙන්සි එකක් නිසා හදිසි ටෙන්ඩර් කැඳවීමක් තමයි සිදු කරේ. මොකද සාමාන්‍ය ටෙන්ඩර් පටිපාටිය ගියා නම් සති ගණනාවක් ගත වෙන නිසා තමයි ඒ තීරණය ගත්තේ. මීට පෙරත් ඒ ආකාරයේ මිලදී ගැනීම කරලා තියෙනවා. පබ්ලික් හෙල්ත් ඉමර්ජෙන්සි එකකදී
වාගේ අරතරය ඇතුව පැහැදිලි කිරීමක්. මේ ඇත්ත වශයෙන්ම ඔබතුමා ටෙන්ඩර් එක දුන්නේ දවසයිනේ.
ගරු මන්ත්‍රීතුමනි, මම කියුවනේ
එක දවසයි දුන්නේ.
29 කැඳවලා දෙවනිදා දවල් 2:00 වෙනකන් ගණන් දවස් ගන්න ඔබතුමා ගණන් හදාගන්න පුළුවන්. ඔබතුමාගේ කාලෙදී උත්තර දෙන්නකෝ මම පැහැදිලි කරාට පස්සේ. එතකොට ඒ ටෙන්ඩරේ විවෘත කරාට පස්සේ ඒ තාක්ෂණික ඇගයීම් කමියකට යවනවා. ඒ තාක්ෂණික ඇගයීම මේ වනතෙක් සිදු වෙනවා. ඒක ඉවර නැහැ. ටෙන්ඩර් එක තාම කිසිදු සමාගමකට රාජ්‍ය අංශයෙන් ලබා දීලා නැහැ. එකදු රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලයක් හෝ මේ වනතෙක් රාජ්‍ය අංශයෙන් මිලදී අරන් නැහැ. 7-5ක් ඒ සඳහා වියදම් කරලා නැහැ. මේ වනත කිතාවක් ඉන්න අපි ඒක කියනවා. තාක්ෂණික ඇගයීම් කමිටුවේ වාර්තාව අනුව ටෙන්ඩරේ ප්‍රධානය වෙන්නේ කාටද කියන එක තීරණය කරනවා. එතකොට දැන් ඔබතුමාලා පටලවාගෙන තියෙනවා මේ පෞද්ගලික අංශය සඳහා ගෙනාවු එකත් එක්ක. මේක තමයි මෙන්න පැහැදිලි කිරීම. ලෝක සෞඛ්‍ය සංවිධානය මම කිව්වා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් සඳහා මේ ඇබොට් සමාගමත් SD බයෝසෙන්සර් කියන සමාගමත් තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක හදන්නේ. මේ සමාගම් දෙකේම ශ්‍රී ලංකාවේ නියෝජිතයා හැටියට කටයුතු කරන්නේ ජෝර්ජ් ස්ටුවර්ට් සමාගම. ඒක අද ඊයේ වෙච්ච දෙයක් නෙමෙයි. එක සමාගමක 2008 ඉඳනුත් අනිත් එක 2016 ඉඳගෙනුත් කරනවා. එතකොට ඒ ලියාපදිංචිය දීලා තියෙන්නේ ඔය කියන ශ්‍රී ලංකාවේ පෞද්ගලික සමාගමට මේ අපේ ආණ්ඩුවාවට පස්සේ නෙමෙයි. විශේෂයෙන්ම රාජසේනාරත්න මහත්තුමා සෞඛ්‍ය ඇමති වෙලා කාලෙදී තමයි මේ ලියාපදිංචිය දීලා තියෙන්නේ. එතකොට ඔවුන් මොකද කරන්නේ? තමන් නියෝජිතත්වයේ දරන මේ අන්තර්ජාතික ආයතන දෙකෙන් මේ නිෂ්පාදනයේ ලංකාවට ගෙනීම සඳහා ඇප්ලිකේෂන් දෙකක් දානවා. රාජසේනාරත්න මහත්තුමා කිව්වා මේක ඔන්ලයින් විදියට දාන්න ඕන කියලා. ඔන්ලයින් විදියට දාන්න ඕන ලෝකල් ඒජන්ට් ප්‍රොෆයිල් එක ක්‍රියේට් කරගන්නයි, ෆොරින් මැනුෆැක්චරින් සයිට් රෙජිස්ට්‍රේෂන් එකයි. මේ දෙක මේ වෙනකොටත් කරලා ඉවරයි අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලම ඔය කියන සමාගම විසින්. ඒක නිසා එම ඔන්ලයින් ක්‍රියාමාර්ගයේ ඔස්සේ ගත යුතු පියවර දෙක මේ වෙනතත් අනුගමනය කරලා නිසා තමයි මැනුවල් සබ්මිෂන් එකක් හැටියට ඉදිරි ටික දෙන්න පුළුවන්කම තියෙන්නේ. අනිකුත් සමාගම එහෙම රෙජිස්ටර් වෙලා නැති නිසා තමයි ඔබතුමා පස්සේ උත්තර දෙන්න. එතකොට කරු කතානායක තුමනි, මේ කොරෝනා වසංගත තත්ත්වයේ යටතේදී අපි කිව්වා සාමාන්‍ය රෙජිස්ට්‍රේෂන් කටයුතු සඳහා ලියාපදිංච කටයුතු සඳහා තමයි ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ විදිහට ඔන්ලයින් සිස්ටම් එක හරහා එන්න ඕන කිව්වේ. නමුත්
රාජිත සේනාරත්න
නමුත් කරු කතානායකතුමනි
මෙතුමා මේ 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 සභාව නොමග යවනවා. 2018දී සමාගම රෙජිස්ටර් කරන එක වෙනම කතාවක්. නමුත් ඒකේ ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරේ මේ ඊයේ පෙරේදා. මතක තියාගන්න. එතකොට 22 වෙනිදායි 29 වෙනිදායි මගේ ගාව තියෙන මේ මේ ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරපු දවස ඒක තනිකරම තියෙන්නේ 22යි 29යි. ඒ නිසා ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කරනවායි සමාගම රෙජිස්ටර් කරනවායි කියන එක දෙක එකට අරගෙන බොරු කියන්න එපා.
එතකොට ඒ ප්‍රොඩක්ට් එක රෙජිස්ටර් කිරීම සඳහා තමයි ඒගොල්ලෝ D ඇලයිරක් 36.90 සහ D36.91 යටතේ අයිතුම්පත් දෙකක් ඉදිරිපත් කරනවා 2020.10.19 සහ 2020.10.20. ඒ අනුව ඒක තාක්ෂණික ඇගීමකට NMR එක ඇතුලේ මෙතුමා කිව්වා මෙඩිකල් ඩිවයිස් ඉවලුවේෂන් කමිටිය එක 7 වෙනිදා රැස්වල තියෙන කියලා. ඉතාම නිවැරදි. හැබැයි මේක නවත රැස්වල තීන්දුවක් දෙනකන් ගරු හිටපු අමාත්‍යතුමනි බලන් ඉන්න බෑ. සාමාන්‍ය මේ වගේ හදිසි අවස්ථාවකදී සබ් කමිටිස් තියෙනවා. ඔබතුමා දන්නවා. ඒ සබ් කමිටිය එකක් පත් කරනවා මයික්‍රෝබයොලොජිස්ට් කෙනෙක් ඇතුළු කීප දෙනෙක්ගෙන් සබ් කමිටිය එකක් පත් කරනවා. ඒ සබ් කමිටියකට මේ කියන නිෂ්පාදනය පිළිබඳ විස්තරයවලා ඒ සබ් කමිටියකේ අනුමැතිය ලැබුණට පස්සේ තමයි ඒ සඳහා ඒ අවශ්‍ය ලියාපදිංචි කටයුතු
කරන්නේ.
ඒක ලියාපදිංචි කියන්නේ ස්ථීර ලියාපදිංචි.
ඉදිරි රචනා මේ එම්ඩෙක් කියන්නේ ඇත්තටම සබ් කමිටියක් එන්නේ මාර්ගේ.
ඒක සබ් කමිටියක්
තියෙනවා. නෑ 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 එම්ඩෙක් එක කරන්නේ මෙඩිකල් ඩිවයිසස්. හරිද? ඩ්‍රග්ස් වලට වෙනම කමිටියක තියෙනවා. ඩිවයිසස් වලට වෙනම එකක් තියෙනවා. ඒක තමයි එම්ඩෙක් එක. ඒක සබ් කමිටියක්. ඒක සබ් කමිටි නෑ.
ඕකෙන් වෙලා අවසන් වෙනවා.
පුතුමා පැටලෙන්න එපා මේ. ඔව්. ඒ සඳහා ලියාපදිංචි කටයුතු කිරීම සඳහා ඒ අනුව නිසි ක්‍රියාපටිපාටිය අකුරක් නැර කිසිදු අඩුවකින් තොරව ඉටු කරලා තමයි ඔවුන්ට ලියාපදිංචි ලබා දෙන්නේ. හැබැයි ලියාපදිංචි දෙන වෙලාවේ කියනවා මේකට ගයිඩ්ලයින් එක දෙනකම් මේක පාවිච්චි කරන්න එපා කියලා. ඒ ගයිඩ්ලයින් එක තාම දීලා නැති නිසා ඔය කියන සමාගම ගෙනාවු කිසිම රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකක්
නෙවෙයි. ඔබතුමා කාලය අවසානයි.
කරු කතානායකතුමනි මම වෙලාව ලබා ගන්නවා ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ අවසරය මත මට තව විනාඩි කිහිපයක් වුණා පැහැදිලි කරන්න. ඒක නිසා ගරු රාජසේනාරත්න හිටපු අමාත්‍යතුමා පවසපු ඒ චෝදනාව සම්පූර්ණ වැරදි. ඒක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම තමයි SPC ආයතනයේ මේ ටෙන්ඩර් පටිපාටිය තුලදී කිසිදු වරදක් අඩුපාඩුවක් කරලා නැහැ. සම්පූර්ණ පාරදර්ශභාවයෙන් තමයි මේක සිදු කරලා තියෙන්නේ. හැබැයි විපක්ෂයේ මන්ත්‍රීවරු හිතාමතාම මේක පාවිච්චි කරා මේ පෞද්ගලික අංශයට ගෙනීම සහ රාජ්‍යාංශයට ලබා ගැනීම කියන කාරණා දෙක මිශ්‍ර කරලා වැරදි ප්‍රතිරූපයක් මැවීම සඳහා රට තුලේ ඒකෙන් පාඩු වුණේ කාටද? දැන් මේ කරන අභූත චෝදනා නිසා මේ හැම කමිටුවකම ඉන්නේ මේ රටේ විශේෂඥ වෛද්‍යවරු දැනුවත් මිනිස්සු. දැන් කමිටුවකට කෙනෙක් එන්න බයයි මේ කරන අභූත චෝදනා නිසා. WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුළු ලෝකෙටම ප්‍රී වැලිඩේට් කරලා ප්‍රී ක්වොලිෆයි කරලා තියෙද්දි ලෝකෙ පළවෙනි වතාවට එකම රට තමයි ඒකට අභියෝග කරේ විපක්ෂයක්. මේ විදිහට ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීරණයටත් අභියෝග කරා. ඒකෙන් වෙන්නේ මේ ක්‍රියාවලිය පරක් වෙන එක. ඒකෙන් වෙන්නේ මොකක්ද? අර ගම්පහ දිස්ත්‍රික්කේ මේ රටේ ආර්ථිකයට ප්‍රධාන වශයෙන් දායක වෙන ඒ ගාමන්ට් වල කර්මාන්ත ශාලාවල මේ රෝගය පැතිරෙනවා නම් ඒ අල්ල ගැනීම සඳහා ඒ රෝගය තියෙනවද නැද්ද කියන එක අපිට ඩයග්නොස් කර ගැනීම සඳහා තියෙන අවස්ථාව තවත් පරක් වෙන එක. ඒ විතරක් නෙමෙයි අද මේ රෝගය වැඩි වශයෙන්ම පැතිරලා යන්නේ කොළඹ නගර සභා සීමාව තුළ සමග ජනබල වේගයට වැඩියෙන් ඡන්ද දීපු මිනිස්සු ඉන්න කොළඹ නගර සභා සීමාව තුළ පැතිරීගෙන මේ රෝගය අපිට ඩිටෙක් කර ගැනීම සඳහා තියෙන අවස්ථාව තමයි මේගොල්ලෝ පරක්කු කරන්නේ. ඒක නිසා අපි ඉල්ලනවා බොහොම ගෞරවයෙන් මේ වගේ කැත වැඩ කරන්න එපා. කරුණු කාරණා විකෘති කරලා ඉදිරිපත් කරන්න එපා. ඒ වගේම තමයි රාජ්‍යංශ නිලධාරීන්ට විශේෂඥ වෛද්‍යවරුන්ට මේ විදිහට අභූත චෝදනා නගන්න එපා. උන් ඉතාලම කලකිරීමෙන් ඉන්නේ මේ කරන
නොමගේවීම
නිසා. මම මෙතුමාගෙන් විශේෂයෙන්ම ගරු කතානායකතුමනි මේක වෙත වැදගත් එකක්. සුදස්සන් පැණිය WHO එකට හඳුන්වා දෙන්න බැරුව ගියාද කියන එක ඔබතුමාගෙන් අහලා විශේෂයෙන්.
ගරු කතානායකතුමනි මම උත්තර දෙනවා ඒකට. ගරු කතානායකතුමනි ටෙස්ට් කිට් එකක් කියන්නේ මොකක්ද කියලා නොදන්න අය තමයි විපක්ෂයේ හිටියේ. ඒගොල්ලෝ මුලින් හිතුවා මේක ඖෂධයක් කියලා. ඒක නිසා ගරු කතානායකතුමනි මම මේක පෙන්වන්න ගෙනාවා. මේක තමයි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. ගරු මන්ත්‍රීතුමනි මේක බොන එකක් නෙමෙයි. මේක පාවිච්චි කරන එකක් නෙමෙයි. මේක ප්ලාස්ටික් කැල්ලක් තියෙන්නේ. මේක ඇඟ ඇතුළට දාගන්න එපා. මේ තියෙන්නේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් එක. මේකෙන් මේ ස්වැබ් එකෙන් සාම්පලේ අරගෙන මිනිත්තු කිහිපයක් යටතේ ඇතුළත පුළුවන් මේ පරීක්ෂණය සිදු කරගන්න. ඉතින් මේක මුලින් හිතුව ඖෂධයක් කියලා. මේ ඖෂධයක් නෙමෙයි මේක බොන්නේ මේ ප්ලාස්ටික් කෑල්ලක්. ඒක නිසා ඔබතුමන්ලා දන්න දේ ගැන විතරක් කතා කරා නම් හොඳයි. නොදන්න දේ ගැන කතා කරලා රට නොමග යවලා මේ කොරෝනා වසංගතය පාලනය කිරීමට ඔබතුමන්ලා කරන්නේ ලොකු කරදරයක් කරන්නේ. ලොකු කරදරයක් කරන්නේ. මොකද්ද ඔබතුමන්ලා දෙන සහයෝගය මේක? පැණි ඕනනම් දෙන්නම් එන්නකෝ. අනුරාධපුරේ එන්න පැණි දෙන්නම්.
ඔව් නානෑ කර
එකතුමනේ ගරු රාජ්‍ය අමාත්‍යතුමා අපි දන්නවා උගත් අමාත්‍යතුමෙක් ඒ වගේම උපාධිය පිළිබඳ ප්‍රශ්නය මේ දවස්වල මාධ්‍ය කතා වෙනවා. ඒක නෙමෙයි දැන් මේ WHO එකයි එතකොට මේ මුට්ටි අතෑරීමයි අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා මම අහන්න
ගියා. ඊට ප්‍රශ්නයක් නෙමෙයිනේ මේ
රට. ගරු කතානායකතුමනි
ඔබතුමායි
මේ විපක්ෂයේ මේ වගේ තමයි අභූත චෝදනාවක් නගනවා මඩක් දානවා ලංකා ඊයා නිවුස් එකේ දාලාවිල්ල මෙතන කියනවා. එතුමා මගේ උපාධිය ගැන පශ්චාත් උපාධිය ගැන අභියෝග කරන්න එතුමාගේ තියෙන ඒවා ගැන මම අමුතුවෙන් අභියෝග කරන්න යන්නේ නැහැ. කෙසේ නමුත් මම ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා
ගරු කතානායකතුමනි ඉතා වැදගත් ප්‍රශ්නයක්. දැන් ඔය දැන් ඊයේ මාත් එක්ක අපේ කේලිය රමු කල්ලම එතුමත් හිටියා. ඒ අවස්ථාවේ එතුමාටත් කියනවා මේ කට්ටලේට බේතක් කියලා. එහෙම වරදින වෙලාවල් තියෙනවා. මේක නෙමෙයි ඔබතුමාගේ පැණිය ගැන කියන්නේ. මේ වෙන විකාර කියන්නේ නැතුව
ගෝමිස්සදී
ඔබතුමා අර ගෙදර පෙරපු කසිප්පු ගැන කියන්න බැයිද? ඔබතුමා ගෙදර පෙරපු කසිප්පු ගැන එහෙම කියන්න බැයිද? ඈ ඒක ගැන කිව්වොත් එහෙම මම පැණිගෙන කියලා දෙන්නම් ඔබතුමාට.
ඔව් 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 පරිකර්මතුමා මරිකර්මන්තිතුමා
පොයින්ට්
මරිකර්මන්තුමා
මේ විදියට මම අහන්න කැමතියි දැන් මෙතුමන්ලා මේ විදියටම තමයි වඳ කොත්තුයි වඳ බෙහෙතුයි හදලා සාපි කියලා
මිත්‍යාවක් හදලා ඉවරලා ඔබතුමා ඉඳගන්න ඔබතුමා කතා කරන්න.
ඒ කියන්නේ වෙනම විභාගයක් වෙන නිසා ඒ කියන්නේ මෙතන කතා කරන්න අවශ්‍ය නැහැ. අපි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක ගැන කරු කතානායකතුමනි සාකච්ඡා කරමින් තිබුණේ.
ඔව් කෙහෙලිය අමතුමා
ඊයේ විවාදයක් ගැන මමත් කිව්වයි කියලා පට්ටපල් බොරුමේ අමූලික බොරුවක් කිසිම අවස්ථාවක එහෙම සඳහනක් කරේ නැහැ. ඒ තරම් අඳපුල දෙයක් නෙමෙයි මම. එතුමාට ඒක තේරෙන්නේ නැති එක මට තේරුම් ගත්තා. ඒ නිසා මං කියලා දුන්නා. ඒකයි උනේ.
හරි බොහොම ස්තුතියි. ඔබතුමා කතා කරා.
ගරු කතානායකතුමනි මම අවසාන වශයෙන් කියන්න කැමති මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල ලංකාවට ගෙනෙමේදී ඒ ක්‍රියාපටිපාටියේ කිසිදු වරදක් සිදු වෙලා නැහැ. අබවල් රේණු කඩුවක් සිදු වෙලා නැහැ. ඒක නිසියාකාරයෙන්ම සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තමයි
ඔව් ගරු කතානායකතුමනි 72 යටදී මගේ නසම සදාන් කරා ගරු කේලි රබු කැල්ලමතුමා මම ඔබට ගෞරවයක් නෙමෙයි කරේ. ඔබතුමා අතින් වැරදිලා මේක ඖෂධයක් විදියට කියවුණා. හැබැයි අපි ඒ වෙලාවෙත් එක මතු කරේ නැහැ. ඔබතුමා අතින් ඒ ඔබතුමා නොදන්නකමටවත් නෙමෙයි.
ඒක සමහරවිට කියවෙනවා. නෙමෙයි ඔබතුමා ඉඳගන්න.
ගරු කතානායකතුමනි මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල පිළිබඳව දැඩි ආందోళනයක් මතුවලා තියෙනවා. එතුමල්ලා මේකට ලොකු බියක් මතුවලා තියෙනවා. ඉතින් ඒක නිසා මම මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටලය අද පුස්තකාලයට බාර දෙන්න කැමති කෙනෙක් ඉන්නවනම් ඇවිල්ලා මේක බලන්න පුළුවන්. මේක බය වෙන්න දෙයක් නෙමෙයි. මේක මිනිත්තු කිහිපයක් ඇතුළත රෝගය හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් අපි දන්නවා ගර්භණීභාවය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණයක් තියෙනවා මිනිත්තු කිහිපයකදී. ඒ වගේ ඉතාම සරල පරීක්ෂණයක් මේක. මේකට බාධා කරන්න එපා. මේක මේ රටේ පාවිච්චි කරන්න දෙන්න. මේ සාමාන්‍ය ජනතාවට තමයි මේක යහපත උදා වෙන්නේ. ඒ වගේම තමයි අවසාන වශයෙන් මම කියන්න කැමති මේ ලංකාවට ලබා ගැනීමේදී කිසිදු අක්‍රමිකතාවක් අබමල් රේණුවක අක්‍රමිකතාවක් සිදු වුණේ නැහැ. ඒ වගේම රාජ්‍ය අංශයට සත පහක පාඩුවක් වෙන්න අපිට තියන්නේ නැහැ. ඔබතුමාලට බලාගත හැකි ටෙන්ඩරේ ප්‍රදානය කරාට පස්සේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ ඩොලර් 5යි මේක මිල කියලා. ඩොලර් 5යි කියලා මිල කියන්නේ. ඒ කියන්නේ ලංකාවේ මිලෙන් රුපියල් 920ක් විතර වෙනවා මේක නිෂ්පාදන මිලම. මේ ලබාගත හැකි අවම මිලට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හරහා මේක ලබා ගන්නවා. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා අපිට ලබා ගන්න පුළුවන් ප්‍රදානයන් හැකි උපරිම ලබාගෙන මේ රටේ ජනතාවට හැකි ඉක්මනින් මේ පරීක්ෂණ කටයුතු කරන්න අවස්ථාව දෙනවා කියනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා එතුමා රාජ්‍ය නිලධාරියෙක් මෙතන අදහස් ප්‍රකාශ කරන්න බෑ. එතුමාට විරුද්ධව එල්ල කරපු සියලු චෝදනා ප්‍රතික්ෂේප කරනවා. වෛද්‍ය අංශයේ සිටින අති දක්ෂ නිලධාරියෙක් ඒ වගේම එතුමා මේ කොරෝනා මර්ධනය සඳහා ඉතාම කැපවීමෙන් කටයුතු කරන බොහොම නිර්භීත නිලධාරියෙක් එතුමාට විරුද්ධව එල්ල කරපු සියලු චෝදනා අපි ප්‍රතික්ෂේප කරනවා. ස්තුති කතානායකතුමනි.
ස්තුති. වන්ඩර්බල් සෙල්වරාසා ගජේන්ත්‍රන්.
කෞරව සභානායකර අවර්ගලේ இன்றைய தினம் இந்த கொரோனா தொடர்பான
விவாதம்
ஏற்பட்டுக் கொண்டிருக்கின்றது. இந்த வேளையிலே இந்த கொரோனா என்பது மிக மோசமான ஒரு அழிவுகரமான ஒரு நோய். இதனை கடந்த இந்த ஆண்டின் ஆரம்பத்திலே ஏற்பட்ட பொழுது நாடு முழுவதும் லாக்டவுன் செய்யப்பட்டதன் மூலம் அந்த விடயம் ஓரளவுக்கு கட்டுப்படுத்தப்பட்டது. ஆனால் தற்பொழுது அவ்வாறான ஒரு செயல்பாடுகள் இல்லாமல் எல்லாமே திறந்து விடப்பட்டிருக்கின்ற ஒரு நிலைமையில் மிக வேகமாக பரவி வருகின்றது. இதற்கு மருந்துகள் இல்லாமல் உலக நாடுகளை திண்டாடி கொண்டிருக்கின்ற நேரத்தில் இது தொடர்பாக உரிய கவனம் தொடர்ச்சியாக எடுக்கப்படாவிட்டால் நிச்சயமாக பெரும் அழிவுகள் ஏற்படும் என்பதை எல்லோருமே உணர்ந்திருக்கின்ற இந்த இடத்திலே இந்த சுகாதார விதிமுறைகள் என்பது அரசு நிறுவனங்கள் எல்லாவற்றிலும் கடைபிடிக்கப்பட வேண்டும் என்று சொல்லப்பட்டுக் கொண்டிருக்கின்ற இந்த சந்தர்ப்பத்திலே சிறைச்சாலைகளிலே அடைத்து வைக்கப்பட்டிருக்கின்ற தமிழ் அரசியல் கைதிகளுடைய நிலைமை என்பது மிகவும் மோசமானதாக இருக்கின்றது. இதிலே நேற்று முன்தினம் கூட 2-3 தினங்களுக்கு முன்னர் கூட ஜனாதிபதி கூட சொல்லியிருக்கின்றார், தொற்றா நோயால் பாதிக்கப்பட்டிருக்கின்றவர்கள் இந்த கொரோனாவினால் மிக மோசமாக பாதிக்கப்பட்டுக் கொண்டிருக்கின்றார்கள் என்று சொல்லி. அப்படிப்பட்ட ஒரு நிலைமையிலே சிறைகளிலே ஒரு மிக கொடூரமான பயங்கரவாத தடை சட்டத்தின் கீழ் ஐக்கிய நாடுகள் மனித உரிமைகள் பேரவை ஆணையாளர் அது நீக்கப்பட வேண்டும், அது உலகத்திலேயே ஒரு கொடிய சட்டம் என்று சொல்லியிருக்கிற ஒரு சட்டத்தின் கீழ் கைது செய்யப்பட்டு அடைத்து வைக்கப்பட்டிருக்கின்ற தமிழ் அரசியல் கைதிகள் விசாரணை கைதிகளாக இருக்கின்றவர்கள் பெருமளவானவர்கள், நீரிழிவு நோயாலும் வேறு பல தொற்றா நோய்களாலும் பாதிக்கப்பட்டவர்களாக இருக்கின்றார்கள். அவர்களுக்கு அங்கு அடிப்படை வசதிகள் எதுவும் கிடையாது. சீரான உணவு, சத்துணவுகள், மருத்துவ வசதிகள் எதுவுமே இல்லாத ஒரு நிலைமையிலே, இடவசதிகள் கூட இல்லாத நிலைமையிலே அவர்களும் முதியவர்கள் கூட அங்கே இருக்கிறார்கள். அவர்களை பராமரிப்பதற்கு கூட அவர்களுக்கு உதவிக்கு கூட யாரும் இல்லாத நிலைமையிலே மிருகங்கள் போன்ற ஒரு நிலைமையிலே வாழ்ந்து கொண்டிருக்கிறார்கள். அவர்கள் மிக மோசமாக இந்த நோயினால் பாதிக்கப்பட்டு சாகக்கூடிய ஒரு நிலைமை ஒன்று இருக்கின்ற காரணத்தினால் அனைத்து தமிழ் அரசியல் கைதிகளும் எந்தவித நிபந்தனையும் இல்லாமல் உடனடியாக விடுவிக்கப்பட வேண்டும் அல்லது பிணையிலேனும் விடுவிக்கப்பட வேண்டும் என்பதனை இந்த இடத்திலே மிகவும் வினயமாக நான் கேட்டுக்கொள்ள விரும்புகின்றேன். அதே வேளையிலே இந்த கொரோனா நோயினால் நோய் இந்த நடைமுறையில் இந்த நோய் தொடர்பான சுகாதார நடைமுறைகள் இறுக்கமாக இருக்கின்ற இந்த நேரத்திலே ஏதாவது ஒரு விபத்தின் காரணமாக அல்லது ஒரு நோயின் காரணமாக ஒருவர் வைத்தியசாலையில் இல்லாமல் வீட்டில் அல்லது வைத்தியசாலைக்கு வெளியிலே ஒரு இடத்தில் இறக்கின்ற பொழுது அவருடைய உடல் வைத்தியசாலைக்கு எடுத்துச் செல்லப்பட்டு அங்கு வைக்கப்பட்டு PCR பரிசோதனை செய்து அவருக்கு கொரோனா தொற்று இல்லை என்று உறுதிப்படுத்தப்பட்ட பின்னர் தான் அந்த உடல் உரியவர்களிடம் கையளிக்கப்படுகின்றது. அதற்கு ஒரு நாள் அல்லது 2 நாட்கள் இழுபடுகின்ற ஒரு நிலைமை ஒன்று பல இடங்களிலே பார்க்கக்கூடியதாக இருக்கிறது வடக்கு கிழக்கிலே. ஆகவே இது ஒரு மிக மோசமான ஒரு நிலைமை. ஏனென்று சொன்னால் அந்த மரணச்சடங்கு நிறைவடைகின்ற வரைக்கும் உற்றார் உறவினர்கள், ஊரவர்கள், நண்பர்கள் எல்லோரும் தவிர்க்க முடியாமல் அந்த இடத்திலே குவிந்திருக்க வேண்டிய ஒரு நிலைமை இருக்கிறது. சட்டத்தை போட்டவுடன் உறவினர்கள், நண்பர்கள் அந்த இடத்திலிருந்து விலகி சென்று விட முடியாது. என்றால் எல்லோருக்கும் ஒரு கடமை இருக்கிறது. ஆகவே எவ்வளவு வேகமாக இந்த இறுதிக்கிரியைகளை செய்து முடிப்பதற்கான வாய்ப்புகள் ஏற்படுத்தி கொடுக்கப்படுகின்றதோ அந்த அளவுக்கு அதனால் ஏற்படக்கூடிய ஆபத்துகளை, இந்த கொரோனா பரவலால் ஏற்படக்கூடிய ஆபத்துகளை தடுக்கக்கூடியதாக இருக்கும். ஆகவே இவ்வாறான ஒரு இறப்பு ஏற்படுகின்ற சந்தர்ப்பத்திலே வைத்தியசாலையில் தங்கியிருந்து சிகிச்சை பெறுகின்றவர்கள் தவிர வெளியில் இறந்து அந்த இறந்த பிற்பாடு வைத்தியசாலைக்கு பொடி கொண்டு வரப்படுகின்ற பொழுது ஏற்படுகின்ற இந்த பிரச்சினை உடனடியாக தீர்க்கப்பட வேண்டும். அதற்காக அந்தந்த மாவட்டங்களிலே இதனை அல்லது சோதிப்பதற்கு அல்லது இந்த இறப்பு தொடர்பாக உடனடியாக ஒரு ஆக குறைந்தளவு நேரத்தில் செய்யக்கூடிய PCR பரிசோதனை நேரத்திற்குள் செய்து அந்த முடிவுகளை கொடுப்பதற்கு நடவடிக்கைகள் எடுக்கப்பட வேண்டும் என்பதனையும் இந்த இடத்திலே வேண்டிக் கொள்ள விரும்புகிறேன். இதே வேளையிலே இன்னும் ஒரு விடயம் இருக்கிறது. இந்த கொரோனா காரணமாக வைத்தியசாலைகளில் அனைவரையும் இப்பொழுது உள்ளுக்கெடுப்பது இல்லை. கொரோனா நோய்க்கு என்று சொல்லி விசேடமான வைத்தியசாலைகள் உருவாக்கப்பட்டிருக்கின்றது. அது தவிர்ந்த ஏனைய வைத்தியசாலைகளிலே இந்த கொரோனா ஆபத்து காரணமாக எல்லோரும் வைத்தியசாலைகளில் அனுமதிக்கப்படுவதில்லை. அப்ப இந்த நேரத்திலே கடந்த வாரம் ஒரு 11 வயது சிறுமி சிகிச்சை ஒன்றுக்காக ஒரு வைத்தியசாலைக்கு சென்ற பொழுது அவரை வைத்தியசாலையில் அனுமதிக்க வேண்டிய ஒரு சூழல் ஏற்படுகின்றது. அந்த நேரத்திலே வைத்தியர்கள் கோருகின்றார்கள், அந்த பிள்ளையை தனியே விட்டுவிட்டு செல்லுங்கள் என்று சொல்லி. ஒரு 11 வயது குழந்தை, உங்களுடைய பேர பிள்ளை அல்லது இங்கிருக்கக்கூடிய அமைச்சர்கள் அல்லது பாராளுமன்ற உறுப்பினர்களுடைய 11 வயது பிள்ளையை ஒரு வைத்தியசாலையில் தனியே விட்டு செல்ல முடியுமா? பிள்ளை அப்படி நிற்பதற்கு அனுமதிக்குமா? அதன் காரணமாக அந்த பிள்ளையை மீண்டும் அந்த பிள்ளையினுடைய அம்மாவோடு வீட்டுக்கு அனுப்பப்படுகின்றது. பிளீஸ் கிவ் மோ 1 மினிட். அப்ப இந்த நிலைமைகள் தொடர்பாகவும் வைத்திய சுகாதாரத்துறை ஒரு பரிசீலனைக்கு எடுத்து இதனை கையாள்வதற்கான மாற்று வழிமுறைகளையும் கையாள வேண்டும் என்பதனை இந்த இடத்திலே கேட்டுக்கொள்வதோடு, யாழ்ப்பாண மாவட்டத்தில் குறிப்பாக வடமாகாணத்திலே வைத்தியத்துறையில் வைத்திய நிபுணர்கள், வைத்தியர்களுடைய பற்றாக்குறை நிலவுகிறது. இப்பொழுது கொரோனா சிகிச்சைக்காக பல வைத்தியசாலைகள் புறப்பட்டிருக்கின்ற நிலைமையில் பெருமளவான வைத்திய நிபுணர்களும் வைத்தியர்களும் ஏனைய வைத்தியசாலைகளில் இருந்துதான் அங்கே அனுப்பப்படுகின்றார்கள். இதனால் வடமாகாணத்தில் இருக்கக்கூடிய லட்சக்கணக்கான மக்கள் சுகாதார வசதிகள் இல்லாமல் பாதிக்கப்படுகின்ற நிலைமை ஏற்பட்டிருக்கிறது. ஆகவே உடனடியாக இந்த வைத்திய பற்றாக்குறை நிவர்த்தி செய்ய வேண்டும் என்று
கேட்டுக்கொள்கின்றேன்.
ඉතිහාසයේ පුරාම අසත්‍ය සමාජගත කරපු කණ්ඩායමක්. ඒ වගේම ඉතිහාසයේ පුරාම මේ රටට වින කරපු, මේ රට විනාශ කරපු බලවේග සමූහයක් නැවත නැත වතාවක් 2015 වගේම බොරු අපුරන්න පටන් අරගන්නවා. තමුන්ගේ කුණු කතා කියන්න පටන් අරන් තියෙනවා. ජනතාවගෙන් දවසින් දවස දෙවර පිළිකුල් භාවයට පත් වෙලා තියෙන මේ කණ්ඩායම අසත්‍ය සමාජ මතයක් රට තුල ඇති කරලා අද ගෙනියන මේ වැඩපිළිවෙල කඩාකප්පල් කිරීමේ උත්සාහයන් දවසෙන් දවසේ ක්‍රියාත්මක වෙන බව අපිට පේනවා. ජනාධිපතිතුමත්, අපි ගරු සෞඛ්‍ය ඇමතුමියත්, රාජ්‍යයත්, ආරක්ෂක අංශත්, සෞඛ්‍ය අංශත් ඒකාබද්ධව ගෙන යන වැඩපිළිවෙල විනාශ කිරීම සඳහා සිදු කරන මේ කටයුත්ත අපි තාම අප්‍රසන්න භාවීතුව හෙලා දකිනවා. ඒ වගේම විපක්ෂයක් විදියට මෙවැනි අවස්ථාවාදී පටු දේශපාලනයේ සිදු කිරීම පිළිබඳව අපේ කනගාටුව පළ කරනවා. අපි දන්නවා හිටපු සෞඛ්‍ය ඇමතුමා කතා කළ බෝධිසත්වෙක් වගේ. හැබැයි එතුමගේ කටේ දත් තියෙන කිඹුල් දත් බව අපි සියලු දෙනා දන්නවා. ඒ නිසා ඉතිහාසයේ දූෂිතම සෞඛ්‍ය ඇමතිවරයා කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම වෛද්‍යවරුම චෝදනා කරන අය තමයි මේ අසත්‍ය චෝදනාවන් සිදු කරමින් පවතින්නේ. ජනාධිපතිතුමයි අගමැතිතුමයි පහුගිය කාලේ අවුරුදු 4 මාරේ මරාගත්ත හිටපු අගමැතිතුමාගෙන වර්තමාන විපක්ෂ මන්ත්‍රීවරු කියන කතා වහම ඉන්න කාලේ මොන තරම් මරා ගන්න ඉඩ තිබුණද? ආරක්ෂකාංශ ගැන වෛරයෙන් පසු වෙන කණ්ඩායමක් තමයි විපක්ෂයේ ඉන්නේ පෞගිය කාලේ ආණ්ඩුව කරේ. ඒ නිසා ආරක්ෂකාංශයේ රටට ජයග්‍රහණ ලබා දුන්න වීරෝදා රණවීරයෙක් කොතනද ඉන්නේ? ඒ සඳහා තමුන්ගේ පටු අරමුණු වෙනුවෙන් ඒ සඳහා මඩ ගහන්න මේ කණ්ඩායම උත්සාහ දරන බව අපි දන්නවා. ඒ නිසා අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ ගරු කතානායකතුමනි ශාස්ත්‍රීය කතන්දරයක් කරන්න මම මේ ආවේ. නමුත් අද අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ විපක්ෂ කණ්ඩායම් කියන එකිනෙකට පරස්පර ප්‍රතිවිරුද්ධ කතන්දර දිහා අපිට හිතන්න අද සිද්ධ වෙලා තියෙනවා. විපක්ෂය එක පැත්තකින් කියනවා, ඒ වගේම හිටපු සෞඛ්‍ය ඇමතුමත් කියනවා ගුවන්තොටිපොළ වහලා දානවලු එතුමා කරන පළවෙනිදී. හැබැයි ගුවන්තොටිපොළ වහන්න කියන කට්ටියම තව පැත්තකින් කියනවා විදේශගත ශ්‍රී ලාංකිකයෝ ගැන, විදේශගත ශ්‍රී ලාංකිකයෝ දහස් ගණනක් ලංකාවට එන්න සූදානමින් ඉන්නවා. එහෙනම් ගුවන්තොටුපළ වසා දැමීම, එතකොට ශ්‍රී ලාංකිකයින්ට විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට එන්න බෑ. ඒ නිසා රජය අද අනුගමනය කරන ඉතා මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනවශ්‍ය පුද්ගලයන්ට මෙරටට පැමිණීම සීමා කරමින් මැද පෙරදිග ඇතුළු අපේ රටේ අහිංසක මිනිස්සු ලංකාවට එන්න ඉන්න මිනිස්සු ක්‍රමානුකූලව ටිකෙන් ටික ගෙනෙමින් ඒ සම්බර්තාවේ ආරක්ෂා කරනවා. ඒ නිසා අද පරස්පරතාවයේ පැටලීලා විපක්ෂයේ හිටියට රජයේ ක්‍රමානුකූලව විදේශගත ශ්‍රී ලාංකිකයින්ට මේ රටට එන්න තියෙන පහසුකම් සපයමින් තමයි මේ සම්බර්තාවයේ සෞඛ්‍යාංශවල නිර්දේශ මත සිදු කරන්නේ. එනිසා අද හුදු ප්‍රතිවිරුද්ධ ප්‍රකාශ තමයි මේ අයගේ තියෙන්නේ. එකිනෙකට ගැටෙන ප්‍රකාශ තමයි මේ අයගේ තියෙන්නේ. ඇඳිර නීතිය පණවන්න දැන් සෞඛ්‍යාංශ තමයි ඇඳිර නීතිය නිරෝධාය ඇඳිර නීතිය පැනවීම ගැන උපදෙස් දෙන්න ඕනේ. ඒක සෞඛ්‍යාංශවල අදහස්. ඒ අදහස් තමයි ජනාධිපතිතුමා ප්‍රමුඛ කාර්යසාධක බලකායේ තීන්දුව මත රට තුල ක්‍රියාත්මක වෙන නීති අනුවපත් කටයුතු කරන්නේ. හැබැයි එක පැත්තකින් ඇඳිර නීතිය පණවන්න කියලා අඬනවා, අනිත් පැත්තෙන් කියනවා අනේ ඇඳිර නීතිය පණවලා තියෙන නිසා, නිරෝධායන ඇඳිර නීතිය නිසා මිනිස්සුන්ට අමාරුයි කියලා. දැන් ප්‍රශ්න තියෙන්නේ ඒගොල්ලෝ කියන්නේ ඇඳිර නීති තව කට්ටියක් කියනවා ඇඳිර නීතිය පණවන්න, තව විපක්ෂයේ කණ්ඩායමක් කියනවා ඇඳිර නීතිය පණවන්න එපා මිනිස්සු ප්‍රශ්න වලට ලක් වෙනවා කියලා. දැන් මොකද මේ ප්‍රතිවිරුද්ධතාවය? දැන් අපි දන්නවා රජයේ විදියට එක පැත්තකින් රටේ කොටසකට නිරෝධායන ඇඳිර නීතිය පනවල් තියෙනවා, අනික් කොටස් වලට සාමාන්‍ය ජන ජීවිතයේ ක්‍රමානුකූලව සෞඛ්‍යාංශ වල නිර්දේශ මත ජීවත් වෙන්න අවශ්‍ය පරිසරය සකසල් තියෙනවා. අපේ ප්‍රදේශවල පෑලියගොඩ ප්‍රදේශයේ අපි නියෝජනය කරන කැලණි ආසනේ, ඒ වගේම බියගම ආසනේ මේ ප්‍රදේශවල විශාල පිරිස් නිරෝධායන කටයුතු වල ලක් වෙමින් ඉන්නවා. නිරෝධායන ඇඳිර නීතිය අර්ථේ විවිධ ප්‍රශ්න තියෙන අඩුපාඩු තියෙන අපේ රට ගැන අපි සියලු දෙනා දන්නවා. අපිට තිබෙ සුන්දර රටක් නෙමෙයි, 2015 ජනවාරි 8 වෙනිදා ලබා දුන්න ආර්ථික සම්වර්ධනයේ විනාශ කළ රට ඍණ ආර්ථිකය ගෙන්නලා රටේ ආරක්ෂා විනාශ කරපු ද්‍රෝහීන් රැළක් විසින් රටේ ජාතික ආරක්ෂාව ඇති කරපු විරෝධ රණවිරුවන් අත්අඩංගුවට අරගෙන හිරබාරයට ගනිමින් දේශපාලන පඩිගැනීම් සිදු කරමින් රටේ රාජ්‍ය නිලධාරී යන්ත්‍රය අකර්මණ්‍ය කරමින් විනාශයට පත් කරපු රටක් අවුරුදු හතර අමාරක් තුළ ඒ නිසා ඉතාම අමාරුවෙන් තමයි මේ රටේ සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න විසඳන වැඩපිළිවෙලට අද අපිට එන්න වෙලා තියෙන්නේ. අපි දන්න අපහසුකම් තියෙනවා. ඒත් අද මේ කතා කරන මොහොතේ පෑලියගොඩ ප්‍රදේශයේ එක පැත්තකින් නිරෝධාය නැඳුන නීතිය පැනගද්දී රුපියල් 5000 දීමනාව අපේ අහිංසක මිනිස්සුන්ට දෙන්න කටයුතු යොදමින් ඉන්න අඩුපාඩු තියෙනවා, ප්‍රශ්න තියෙනවා. අපේම සුන්දර වර්ණා කරන්න පුළුවන් රටක් අපිට බාර දීලා නෙමෙයි තිබ්බේ. ඒ නිසා මේ පරස්පර ප්‍රකාශය මොකද්ද? ඇඳුන නීතිය දාන්න එක් කට්ටියක් අඬනවා. තව කට්ටියක් කියන ඇඳුන නීතිය දාන්න එපා. විපක්ෂයට මතයක් නැහැ. අපිට රටක් විදිහට මතයක් තියෙනවා. ජනාධිපතිතුමා සෞඛ්‍ය අංශත් ඒකාබද්ධ වෙලා ආරක්ෂක අංශත් ඒකාබද්ධ වෙච්ච වැඩ පිළිවෙලක අපි ගමන් කරන්නේ. අඩුපාඩු තියෙන පුළුවන්. ලෝක වසංගතයක්. තමුන්නාසල දෙවිවරු ලෙස සලකපු බටහිර යුරෝපයේදී අද වෙලා තියෙන විනාශය බැලුවහම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ තමුන්නාසලගේ ස්වාමීරුන්ට වෙලා තියෙන විනාශයදී බැලුවහම අපි බොහොම අමාරුවෙන් මේ කටයුත්ත කළමනාකරණය කරන බව ඔබතුමන්ලට පේනවා. ඒ වගේම තමයි අද අන්තවාදයේ ජාතිවාදයේ වපිරීමේ වමනාවක් එක පැත්තෙන් ක්‍රියාත්මක වෙනවා. එක පැත්තකින් කියනවා මියගිය මුස්ලිම් ජාතිකයන් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් මියගිය මුස්ලිම් ජාතිකයන් ආදාහනය කරන්න එපා, භූමි දානය කරන්න ඕනේ කියලා කට්ටියක් කෑ ගහනවා. භූමි දානය කරන්න ඕනේ කියලා කට්ටියක් කියනවා, කෑ ගහනවා. ඒ අතරතුරේ තව කට්ටියක් කියනවා මෙන්න භූමි දානය කරනෝ, මෙන්න ජාතිවාදීන්ට කප්පම් ගෙවනෝ කියලා. ඒ මුස්ලිම් ජාතිකයෝ ඉන්නෝ නම් මේ එක්සත් ජාතික පක්ෂ සමගි ජන බලවේගේ ලැජ්ජ වෙන්න ඕනේ. අද ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහ මුස්ලිම් කොංග්‍රීසේ මුස්ලිම් ජනතාව නැත්තම් එක්සත් ජාතික පක්ෂයට ආසන තියෙන්නේ කීයද? 115 ඉතුරු වෙන්නේ. අද ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න වලට අවුරුදු 4 අපි පහුගිය දවස් ටික යාපනේ හිටියේ. අවුරුදු 4 මාර 31 ප්‍රශ්නකට විසුන් දීලා තියෙනවද පහුගිය ආණ්ඩුව දෙමළ ජනතාවගේ ද්‍රවිඩ අහිංසක ජනතාවගේ ප්‍රශ්න වලට? ද තවමත් ද්‍රවිඩ ජාතික සන්ධානය මේ විපක්ෂයේ කණ්ඩායම වලට මුක්කු ගහමින් ඒ ජනතාව උතුරේ ජනතාව පාවා දෙනවා. මුස්ලිම් ජනතාවත් මුස්ලිම් නායකයොත් එහෙමයි. මුස්ලිම් නායකයන් දෙක පැත්තකින් අන්තවාදය පිළිබඳ ප්‍රකාශයන් නැති කරනවා. භූමි දානය කිරීම සම්බන්ධයෙන් රටේ සෞඛ්‍ය අංශවල නිර්දේශයයි සැලකිල්ලට ගන්න ඕනේ. ඒක දේශපාලඥයින්ට අයිති කාර්යයක් නෙමෙයි. රටේ සෞඛ්‍ය අංශ කියනවා නම් අපේ රටේ භූගත ජල ප්‍රමාණය පිළිබඳව සැලකිල්ලට ලක් කරලා ඒ පිළිබඳව යම් නිර්දේශයක් ඉදිරිපත් කරනවා නම් එය තමයි තීන්දුව විත්තේ. එහෙම නැතුව එක එක දේශපාලඥයෝ එක පැත්තකින් වර්ගවාදය උස්සනවා. මුස්ලිම් ජනතාවට මැරලා ඔන්න ආදාහනය කරන්න දෙන්නේ නැහැ, භූමි දානය කරන්න දෙන්නේ නැහැ, ආදාහනය කරන කියලා කට්ටියක් කෑ ගහනවා. මුස්ලිම් ජනතාව මේක ගැන හිතන්න ඕනේ. එහෙම කියන අතරතුර තව කණ්ඩායමක් දාලා ඒගොල්ලෝ උද්ඝෝෂණය කරනවා මෙන්න මුස්ලිම් අන්තවාදී ඉල්ලීම් වලට ඉර දුන්න කියලා. ඇයි මේ පරස්පරතාවය? එසම මේ කියාගෙන ආවි ගරු කතානායකතුමනි, විපක්ෂ ඉතිහාසයේ පුරාම සිදු කරපු මේ පරස්පර දේශද්‍රෝහී ක්‍රියාමාර්ග තමයි මේ ඉදිරියට ගෙන යමින් ඉන්නේ. එනිසා අපි ඉල්ලීමක් කරනවා මෙරටේ ජනතාවත් එක්ක දේශපාලනය
කරන්න. කාලය අවසානයි.
එහෙමයි. මෙරටේ ජනතාවගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ඉඩ තියන්න එපා. එහෙම උත්සාහ කරන්න එපා. ඒ නිසා සියලු කොටස් එකට එකතු වෙන මේ වසංගත තත්ත්වයෙන් මේ රට මෞරත බුඳා ගැනීමට අවශ්‍ය නායකත්වය දෙන්න අපි එකට එකතු වෙලා වැඩ කරමු කියන ආයාචනය කරමින් ඔබතුමාට ස්තුතියෙන් දෙමන් නියද වෙනවා.